ऐसे काफी सारे तो पढ़ी तक तो उदरवादी भावना महान सेवती उत्तजती निस्सरणी जरामरणस्य භාවනාවේ යෙදিলা ඉන්නකොට පිරිසෙන් වෙන්වලා හුදකලාවේ ඉන්න වෙලාවේ මෙන්න මෙහෙම හැඟීමක් තුවිල්ලක් ආවා. මොකද්ද? ඒ කාර්යයෙන් මහා විනාශයක් වෙලා තියෙන මේ ලෝකයේ සත්‍ය උපදිනවා, ජීරණවා, මරණයට පත් වෙනවා, හිතවෙනවා, නැවත උපදිනවා. හැබැයි මේ විදියට මේ සිද්ධිය වේගෙන යනවා. මේ දුකේ නිස්සරණය අවසන් වීමක් පෙන්වන්න දකින්න අවර්තමය දුකේ අවසරණය අවසන් වීමක් කොතකින්ද මේ දුකේ අවසන් වීමක් දකින්න තියෙන්නේ අතකෝ භික්ඛවේ විපස්සු බෝධිසත්වසේ තද හොසි කින්නම් කෝ සති ජරා මරණං හෝති කින් පච්චා ජරා මරණන්ති ජරා මරණ කුමක් හේතුවෙන්ද ජරා මරණ මේ වෙලාවේ ප්‍රඥාවේ ලැබීම නුවණින් විමසීම උන්වහන්සේගේ ඉපදෙනවා ජාති පත්‍ය ජරා මරණ ප්‍රති උපත හේතු ජරා මරණ වේගය අපි හොඳට මෙන්න මෙතන ඉඳන් අවධානය අපි යනවා පෙර ජීවිත දක්වා නුවණාදිය ලැබිලා චතුරෝපපත ඥානය ලැබිලා මේ කොයි ආකාරයෙන් වේවා කුසල දහම දිනු කරගත්ත අකුසල වල ජීවිතය යදුනත් මේ නැවත නැවත උපදින මරණයට පත් වෙන මේ වැඩපිළිවෙල නම් නවතින්නේ නැහැ අනේ කවත්මේ ජරා මරණේ අවසන් වීම පෙනෙන්නේ කියලා මෙහෙම හිතුවilla හදනකොට පෙර නොතිබිච්ච ඥානයක් නුවණින් විමසීමක් උපදිනවා එන මෙහෙම කුමක් ඇතිවල් දී ජරා මරණද කුමක් හේතුවෙන් ජරා මරණ වේද කියලා ඒ වෙනකොට ලැබුණු ඒ නුවණින් විමසීම උන්වහන්සේට ආපු අදහස තමයි ජාතිය ඇතිවල් දී ජරා මරණ වේද ජාතිය හේතුවෙන් ජරා මරණ වේගය එන මෙතන ඉඳන් ඕගොල්ලෝ අපි දන්න ජාතියට හේතුව කුමක්ද කියලා ආයෙත් අදහස එනවා ඒ අදහස එනකොට ඇති වුණු යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් නුවණින් උන්වහන්සේට අර්ථයක් උපදලා දෙනවා භවය හේතුවෙන් ජාතිය වේ භවය ඇතිපල්දී ජාතිය වේ කියලා ඊළඟ ආයත් නැනේ කිරීමක් වෙනවා එතකොට කුමක් ඇති කල්ලේද භවය කියලා කුමක් හේතුවෙන්ද භවය කියලා එතකොට ආයත් මහන්සේට නුවණ පහළ වීමක් යෝනිසෝ මනසිකාරයක් උපදිනවා උපාදානයේ ඇති කල්ලේ භවය වේ උපාදාන හේතුවෙන් භවය වේ කියලා ආයත් විපස්සී බෝධිසත්වයන් වහන්සේ විමසලා බලනවා කුමක් ඇති කල්හිද උපාදානය, කුමක් හේතුවෙන්ද උපාදානය කියලා. එවනකොට ආයත් ඒ යෝනිසෝ මනසිකාරේ ප්‍රඥාව කියන දේ පහළ වීම සිද්ධ වෙනවා. තණ්හාව හේතුවෙන් උපාදාන වේ කියලා. තණ්හාව ඇති කල්ලි උපාදානය වේ කියලා. කුමක් ඇති කල්ලිද තණ්හාව, කුමක් හේතුවෙන්ද තණ්හාව කියන හැඟීම ආයේ උපදිනකොට ආයත් ප්‍රඥාවෙන් නිරෝධව විමසීමක් උපදලා දෙනවා. වේදනාව ඇති කල්ලි තණ්හාව වේ, වේදනාව හේතුවෙන් තණ්හාව වේ කියලා. ආයත් මහන්සේ විමසලා බලනවා කුමක් ඇති කල්ලිද වේදනාව, කුමක් හේතුවෙන්ද වේදනාව. ඒ වෙලාවේ මහන්සේට ආයත් නෝණින් විමසීමකින් ප්‍රඥාව උපද්දවලා දෙනවා. ස්පර්ශය ඇති කල්ලි වේදනාව වේ, ස්පර්ශයේ හේතුවෙන් වේදනාව වේ කියලා. නවතත් විපස්සී බෝධිසත්වයන් වහන්සේ විමසනවා කුමක් ඇති කල්ලිද ස්පර්ශය, කුමක් හේතුවෙන්ද ස්පර්ශය කියලා. මේ විමසීම වෙනකොට ප්‍රඥාවේ ඉපදීම යෝනිසෝ මනසිකාරයෙන් එයකින් පිළිතුර වෙනවා. සලායතනයේ ඇති කල්ලි ස්පර්ශය වේ, සලායතන හේතුවෙන් ස්පර්ශය වේ. නැවත විපස්සී බෝධිසත්වයන් වහන්සේ විමසනවා කුමක් ඇති කල්ලිද සලායතන කියලා, කුමක් හේතුවෙන්ද සලායතන කියලා. ඒ වෙනකොට නැවතත් ප්‍රඥාවේ පහළ වීම නුවණින් විමසීමකින් ලැබෙනවා. නාම රූප හේතුවෙන් නාම රූපය ඇති කල්ලි සලායතන වේ, නාම රූප හේතුවෙන් සලායතන වේ. නැවත විපස්සී බෝධිසත්වයන් වහන්සේ විමසීම කරනවා කුමක් ඇති කල්ලිද නාම රූපය, කුමක් හේතුවෙන්ද නාම රූපය. නැවත ප්‍රඥාවේ පහළවීම යෝනිසෝ මනසිකාරේ සිද්ධ වෙනවා. විඥානයේ ඇති කල්ලි නාම රූපය වේ, විඥාන ප්‍රත්‍යයෙන් විඥානයේ හේතුවෙන් නාම රූපය වේ. නවතත් විපස්සී බෝධිසත්වයන් වහන්සේ නුවණින් විමසීමේ යෙදෙනවා කුමක් ඇති කල්ලිද විඥානය, කුමක් හේතුවෙන්ද විඥානය කියලා. ඒ වෙලාවේ නවතත් විපස්සී බෝධිසත්වයන් වහන්සේට ප්‍රඥාවේ පහළ වීම යෝනිසෝ මනසිකාරයේ විපදිනවා. නාම රූපේ ඇති කල්ලි විඥානය වේ, නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය වේ. අතකෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්වස්ස ඒතද හෝසි පච්චුදා වක්කතිකෝ ඉදං විඥානං නාම රූපං හා නාපරං ගච්ඡති එත්තාවතා ජායේතවා ජීයේතවා චවේතවා උපජ්ජේතවා යදිදං නාම රූප පච්චා විඥානං විඥාන පච්චා නාම රූපං. නාමරූප පත්‍යා සලායතනං, සලායතන පත්‍යා පස්සෝ, පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදානං, උපාදාන පත්‍යා භවෝ, භව පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝපායාස සම්භවಂತಿ. ඒවනේ තස්ස කේවලස්ස දුක්ඛ බන්ධස්ස සමුදය හෝතීති. ඒ වෙලාවේ විපස්සී බෝධිසත්වයන් වහන්සේට මෙන්න මෙහෙම අදහස එනවා. මේ විඥානය නැවත හැරිලා නාම රූපේම නවතිනවා. නාම රූප දෙකෙන් බැහැරට යන්නේ නැහැ. මෙන්න මෙතකින් ඉපදීම, දෙවීම, මිය යාම, චුත වීම, නැවත ඉපදීම කියන දේ වෙනවා. එනම් නාම රූපය ඇති කල්ලි විඥානය වේ, විඥානය ඇති කල්ලි විඥානය හේතුවෙන් නාම රූපය වේ, නාමරූපයේ හේතුවෙන් සලායතන වේ, සලායතන හේතුවෙන් ස්පර්ශය වේ, ස්පර්ශය හේතුවෙන් වේදනාව, වේදනාව හේතුවෙන් තණ්හාව, තණ්හාව හේතුවෙන් උපාදානය, උපාදානය හේතුවෙන් භවය, භවය හේතුවෙන් ජාතිය, ජාතිය හේතුවෙන් ජරා මරණ, ශෝක පරිදේව දුක් දොම්නස් උපායාසයන්ගේ පහළ වීම වේ. මෙසේ සියලු දුක් රසේ ඉපදීම වේ. සමුදයෝ සමුදයෝතිකෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු චක්ඛෝ උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේට පෙර නොන්සු ධර්මයේ කෙරෙහි ඇස ඉපදුනා, ඥානය ඉපදුනා, ප්‍රඥාව ඉපදුනා, විද්‍යාව ඉපදුනා, ආලෝකේ ඉපදුනා, සමුදය සමුදය ඉපදීම ඉපදීම කියලා ධම්මං චක්කුව ධර්මයේ කෙරෙහි ධර්මයේ ඇස ඉපදුනා, ඥානය ඉපදුනා, ප්‍රඥාව ඉපදුනා, විද්‍යාව ඉපදුනා, ආලෝකේ ඉපදුනා, සමුදය සමුදය කියලා හට ගැනීම හට ගැනීම ඉපදීම ඉපදීම. අතකෝ භික්ඛවේ විපස්ස බෝධිසත්වය තද හෝසි, හිම්මනකෝ අසති දරා මරණන්න හෝති, කිස්ස නිරෝධා දරා මරණ නිරෝධෝති. විපස්ස බෝධිසත්වය වහන්සේට මෙහෙම අදහසක් ඇති වෙනවා, කුමක් නැති පල්ලේ ජරා මරණ නොවේද? කුමක නිරෝධයෙන් අවසන් වීමෙන් ජරා මරණය අවසන් වේද? අතකෝ භික්ඛවේ විපස්සී බෝධිසත්වස්ස යෝනිසෝ මනසිකාරා අහෝ පඤ්ඤාය අභිසමයෝ. ඒ වෙලාවේ විපස්සී බෝධිසත්වයන් වහන්සේට යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවේ පහළ වීම වෙනවා. ජාතියෝ අසති ජරා මරණං නෝති, ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝති. ජාතිය නැති කල්හි ජරා මරණ නොවේ. ජාතියේ නිරෝධයෙන් අවසන් වීමෙන් ජරා මරණ අවසන් වේ. විපස්ස බෝධිසත්වයන් වහන්සේට නැවත විමසීමක් කරනවා, නැවත විමසනවා, කුමක් නැති කල්හි ජාතිය නොවේද? කුමක නිරෝධයෙන් අවසානයෙන් ජාතිය නිරෝධ වේද, අවසන් වේද? නැවත නුවණේ පහළ වීම යෝනිසෝ මනසිකාරයේ උපදිනවා, භවය නැති කල්හි ජාතිය නොවේ. භවය නිරෝධයෙන් අවසන් වීමෙන් ජාතිය නිරෝධ වේ, අවසන් වේ. නැවත විපස්සී බෝධිසත්වයන් වහන්සේ විමසනවා, කුමක් නැති කල්හිද භවය, කුමක් අවසන් වීමෙන්ද භවය අවසන් වෙන්නේ? නැවත නුවණේ පහළ වීම යෝනිසෝ මනසිකාරයේ උපත්වල දෙනවා, උපාදානය නැති කල්හි භවය නොවේ. උපාදානයේ නිරෝධයෙන් අවසන් වීමෙන් භවය නිරෝධ වේ, අවසන් වේ. නැවත උන්වහන්සේ විමසනවා, කුමක් නැති කල්හිද උපාදානය, කුමක් නැති කල්හි උපාදානය නොවේද? කුමක් අවසන් වීමෙන් උපාදානය අවසන් වේද? විපස්සී බෝධිසත්වයන් වහන්සේට ප්‍රඥාවේ පහළ වීම නුවණින් විමසීමක් ඉපදෙනවා, තණ්හාව නැති කල්හි උපාදානය නොවේ. තණ්හාව නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. නැවතත් විපස්සී බෝධිසත්වයන් වහන්සේ නුවණින් විමසනවා, ඉතුවිල්ලක් හදෙනවා, කුමක් නැති කල්හි තණ්හාව නොවේද? කුමක අවසානයෙන් තණ්හාව අවසන් වේද? වේදනාව නැති කල්ලි තණ්හාව නොවේ, වේදනාව අවසානයෙන් තණ්හාව අවසන් වේ. එන්න මේ විදිහේ නුවණින් විමසීමකින් ප්‍රඥාව පහළ වීම වෙනවා. නැවත උන්වහන්සේ විමසනවා, කුමක් නැති කල්ලි වේදනාව නොවේද, කුමක අවසානයෙන් වේදනාව අවසන් වේද? මාණනීය කළ විපස්සී බෝධිසත්වයන් වහන්සේට නුවණින් විමසීමකින් ප්‍රඥාවේ පහළ වීම සිද්ධ වෙනවා. ස්පර්ශය නැති කල්ලි වේදනාව නොවේ, ස්පර්ශය නිරෝධයෙන් අවසන් වීමෙන් වේදනාව අවසන් වේ. මහණනේ, විපස්සී බෝධිසත්වයන් වහන්සේ නැවත විමසනවා, කුමක් නැති කල්ලිදී ස්පර්ශය නොවේද, කුමක අවසන් වීමෙන් ස්පර්ශය අවසන් වේද? සලායතන නැති කල්ලි ස්පර්ශය නොවේ, සලායතන නිරෝධයෙන් ස්පර්ශය නිරෝධ වේ. මේ විදිහේ ප්‍රඥාවේ පහළ වීමත් නුවණින් විමසීමක් සිද්ධ වෙනවා. මහණනේ, විපස්සී බෝධිසත්වයන් වහන්සේ කුමක් නැති කල්ලි සලායතන නොවේද, කුමක අවසානයේ සලායතන අවසන් වේදයි මේ හිත ඇති වුණා. ඒ වෙලාවේ ප්‍රඥාවේ පහළ වීම යෝනිසෝ මනසිකාරයක් ඉපදෙනවා. නාම රූප නැති කල්ලි සලායතන නොවේ, නාම රූප නිරෝධේ අවසන් වීමෙන් සලායතන අවසන් වේ. නැවත විපස්සී බෝධිසත්වයන් වහන්සේට මෙහෙම හිතක් ඇති වෙනවා, හැඟීමක් ඇති වෙනවා, කුමක් නැති කල්ලි නාම රූප නොවේද, කුමක අවසානයේ නිරෝධේ නාම රූප නිරෝධ වේද අවසන් වේද? උන්වහන්සේට නැවත ප්‍රඥාවේ පහළ වීමත් යෝනිසෝ මනසිකාරයක් උපදිනවා. විඥානය නැති කල්ලි නාම රූපේ නොවේ, විඥානේ අවසන් වීමේ නිරෝධේ නාම රූප අවසන් වේ, නිරෝධ වේ. මහණනේ, විපස්සී බෝධිසත්වයන් වහන්සේට නැවත මෙහෙම හිතනවා, කුමක් නැති කල්ලි විඥානේ නොවේද, කුමක අවසන් වීමෙන් විඥානේ අවසන් වේද? ප්‍රඥාවේ පහළ වීමක් යෝනිසෝ මනසිකාරයක් උපදිනවා. මේ විදියට නාම රූප නැති කල්ලි විඥානේ නොවේ, නාම රූප නිරෝධේ විඥානේ නිරෝධ වේ. බොහොම විශේෂයෙන් මෙන්න මේ ටික හොඳ අවධානයෙන් අහගන්නවා. අද පාඩමින් විශේෂයෙන් ලකුණු කරගන්නවා. අතකෝ භික්කවේ විපස්සිස්ස බෝධිසත්වස්ස ඒතද හෝසි, අදිගතෝ කෝ මයං මග්ගෝ සම්බෝධාය. මම ඒ විශේෂ අවබෝධයට මාර්ගය හොයාගත්තා. අධිගතෝ කෝ මයං මග්ගෝ සම්බෝධාය, ඒ විශේෂ අවබෝධයට මාර්ගය මම උපද්දව ගත්තා. යදිදං නාම රූප නිරෝධාය විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධ වේදනා නිරෝධෝ, වේදනා නිරෝධ තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධ උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධ භව නිරෝධෝ, භව නිරෝධ ජාති නිරෝධෝ, ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස නිරුද්ධාති. ඒමේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. නිරෝධෝ නිරෝධෝති කෝ භික්ඛවේ විපස්සස බෝධිසත්තස පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුමුදපාදේ ඥානමුදපාදේ පඤ්ඤාමුදපාදේ විද්‍යාමුදපාදේ ආලෝකෝ උදපාදේ. විපස්සී බෝධිසත්වයන් වහන්සේට මෙන්න මේ විදිහේ අදහස අර්ථයක් වෙනවා. ඒ විශේෂ අවබෝධය කෙරෙහි මාර්ගය මම උපදවා ගත්තා. එනම් නාම රූප නිරෝධයෙන් අවසන් වීමෙන් විඥානය අවසන් වේ. විඥානය අවසන් වීමෙන් නාම රූපේ අවසන් වීම වේ. නාම රූපේ අවසන් වීමෙන් සලආයතනයේ අවසන් වීම වේ. සලආයතනයේ අවසන් වීමෙන් ස්පර්ශයේ අවසන් වීම වේ. ස්පර්ශයේ අවසන් වීමෙන් වේදනාවේ අවසන් වීම වේ. වේදනාවේ අවසන් වීමෙන් තණ්හාවේ අවසන් වීම වේ. තණ්හාවේ අවසානයේ උපාදානයේ අවසන් වේ. උපාදානයේ අවසානයේ භවයේ අවසන් වේ. භවයේ අවසානයේ ජාතිය අවසන් වේ. ජාතිය අවසන් වෙමින් ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් සියල්ලේ අවසන් වේ. මේ ආකාරයේ සියලු දුක්ඛන්දරාවේ අවසන් වීම නිරෝධය වේ. නිරෝධය නිරෝධය පෙර නොයසු ඥානයක් එරෙහි දහම්මස ඥානය ප්‍රඥාව විද්‍යාව ආලෝකය ඉපදුනේ. අතකෝ භික්ඛවේ විපස්සී බෝධිසත්වස්ස අපරේණ සමයේන ඊට පස්සේ විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඒ ආසන්න වෙලාවේ පංචසුපාදානස්කන්ධේසු උදයබ්බයන් පස්සේ විහාසි පංචපාදානස්කන්ධයේ උදයවය අනුව දකිනෙන් වාසය කළා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥායත්තංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්තංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝති. මේ රූපයයි මේ රූපේ හටගැනීමයි මේ රූපේ අවසන් වීමයි. ඉති වේදනා මේ වේදනාවයි මේ වේදනාවේ හටගැනීමයි මේ වේදනාවේ අවසන්යයි. මේ සංඥාවයි මේ සංඥාවේ හටගැනීමයි මේ සංඥාවේ අවසන්යයි. මේ සංඛාරයයි මේ සංඛාරයේ හටගැනීමයි මේ සංඛාරයේ අවසන්යයි. මේ විඥානයයි මේ විඥානයේ හටගැනීමයි ඉති විඥානස්ස අත්තංගමෝ මේ විඥානේ අවසන් වීමයි. තස්ස පංචසු පාදානස්කන්ධේසු උදයබ්බයානු පස්සිනෝ විහෙරතෝ න චිරස්සේව අනුපාදාය ආසවේහි චිත්තං විමුක්තිති. මේ ආකාරයෙන් පංචපාදානස්කන්ධයේ උදයවය විමසමින් වාසය කරන උන්වහන්සේගේ හිත ආශ්‍රයෙන් නිදහස් වුණා. ඔන්න ඔය තමයි දේශනාවේ මට ඔයගොල්ලොන්ට කියන්න ඕන කොටස. මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්න ටිකක් ඔක්කොම කතන්දර ටික කතා කරන්න තියෙන හේතුව. මේක නොදැන මොන සෙල්ලම් කට්ටි කවුරු දාන්න හැදුවත් සෙල්ලම් දාන්න බෑ. ඒ හැමෝම පරාද ඒ එක අහන එකම එක ප්‍රශ්නයකින් ඒ ඕනම දක්ෂයේ දේශකේ බිම්බලාගෙන ඇඟිලි හපමින් ඉන්නව තැනට එන්න වෙනවා සුදුසු කෙනා මුණ ගැහිච්ච දවසට. සංවේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියලා යමක් කියනවනම් ඒ කියන්නේ උදේවේ ඥානය ගැන. සමුදේ වේ කියලා කියනවනම් ඒ ඒකට. සමුදේ නිරෝධය කියලා කියනවනම් ඒ ඒකට. යම් කිසි කෙනෙක් රූපේ උදේවේ දැනගන්නවනම් එයා ඉස්සරලා මේක කියනවා බෝධිසත්වයන් වහන්සේලා පිටි රූපං කියලා අඳුනගන්න හරියටම පුළුවන් උනේ සමුදේ නිරෝධය කියලා අඳුනගත්තට පස්සේ කියලා කියනවා. අපි ඒව මොකුත් නැතුව රූප ගැන අර්ථ දෙනවා ඉස්සරලා. ඊට පස්සේ අපි මනෝසංකල්ප හදනවා සම්පස්තනගත. ඒක රූපේ නිර්මාණය වෙන්නත්තේ මෙහෙම මෙහෙම. උපමාපව දුර්වලයි. උපමාපව දුර්වලයි. ඒව කියන්න උත්සාහවත් වෙන දේවල් මම එකක්වත් ගන්නෙ කියන්නේ යන්නේ නැහැ. ඕගොල්ලොන්ට තැන පෙන්වන්න ලෑස්ති වෙනවා. ඕගොල්ලෝ ඒ තැන දිහා බලනවද නැද්ද කියන එක ඕගොල්ලෝගේ නොවන මත තමයි තීරණය වෙන්නේ. ඇස් නැත්තෝ රූප දකිත්වා කියලා පහම්පත්තු කරනවා මිස ඇස් නැති පිරිස ඉස්සරහා පහම්පත්තු කරුවට වඩා පැහැදිලි. බුදුරජාණන්සේ එහෙමයි කියන්නේ දහමහල්ල ඉවර වෙලා පිරිස එකයි කියන්නේ චක්කුමතෝ රූපං දක්කින් තීති නේද. ඇස් නැත්තෝ රූප දකිවා කියලා තෙල් පහනක් පත්තු කරලා තෙල්මෝ පෑන් පැපත්තු කරාට පස්සේ රූප බලන්න කියලා කියන්න ඕනද නෑ රූප වේද. ඒ වගේ අපි සතර සතිපට්ඨානේ වඩනවා නම් ඒ වඩන්නේ මෙන්න මේ න්‍යාය පිරිසුදු වුණු කෙනායිට. මෙයන් සතර සතිපට්ඨානේ ශාසනයේ වඩන කෙනෙක් නැත. රූපේ උදේවේ බලනවා නම් බලන්නේ මෙන්න මේ න්‍යාය පිරිසුදු කරගත්ත කෙනාරෙන් අනෙක් කෙනා රූපේ උදේවේ බලනවා අය කියලා එකක් කරමින් එන්නවා. කවදාවත් උදේවේ දන්නේ බලන්නේ දකින්නේ නැහැ. අනිත්‍යයි අනිත්‍යයි කියලා මොන හරි දෙයක් ගැන කියමින් ගැඹුරු විදියට කතා කරමින් කියලා වචන එහාට මෙහාට කරමින් ඉන්නවා. අනිත්‍යයි කියලා දන්නවා නම් දන්නේ වෙන්න මේ න්‍යාය මේ කියන තැන යම් කෙනෙකුට අර්ථ හරියට තේරුම් ගන්න පුළුවන් වුණා නම් යම් කෙනෙක් දුකයි දුකයි කියලා කියනවා නම් දුකයි කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඕගොල්ලොන්ට මෙන්න මේ විපස්සී බෝධිසත්වයන් වහන්සේගේ ධර්මාවබෝධය කළ මෙන්න මේ න්‍යාය ගැන ඕගොල්ලොන්ට අපිරිසුදු අර්ථය ආවොත් හටගන්නේ හැට ගැනීම කියන දෙයක් වෙනවා නම් ඒ වෙන්නේ කොහොමද? අතුරුදහන් වීමක් අවසන් වීමක් නිරෝධයක් නොපෙනවීමක් කියන දෙයක් වෙනවා නම් වෙන්නේ කොහොමද? මෙන්න සම්බෝධියට මඟ කියලා උන්වහන්සේ කියනවා. මෙන්න මෙහෙම ඕගොල්ලොන්ට මතක ඇති අධිගතෝ කොමයියම් මක්කෝ සම්බෝධාය. ඔව් මම උපදවා ගත්තා ඒ විශේෂ අවබෝධයට මාර්ගය. එතකොට දැන් ඔවුන්ට මෙන්න මේ ටිකේ අර්ථ මේ අර්ථ ගන්නවායි කියන කාරණාව ඔවුන්ලෝ කරනවා නම් ඒක කරගන්න ඕනේ විදිය ගැන ඔවුන්ට අදහස ඇවිල්ලද? ඒ ඔගොල්ලෝම ජරා මරණයි කියලා යම් හැඟීමක් තොරතුරක් ගැන බය පිළිගන්න එකක් බාර ගන්න එකක් හිතන කල්පනා කරන එකක් තියෙන්නේ. අපි හා ලෝකේ තව තිරිස් මනුෂ්‍යයන් අතර ඊළඟට තිරිසන් සත්වයන් අතර බඩගාන පිරිස් අතර ඉගිලෙන පිරිස් අතර ඉපදිලා ඉන්නවා කියන අදහස තියෙනකම් තමයි ඒක තියෙන්නේ. ඒක කිසිම විදිහකින් පැනවුනේ නැත්තම් ලෙඩවීමක් ගැන වයසට යාමක් ගැන මරණයක් ගැන පැනවීමක් වෙන්නේ නැහැ. මනුෂ්‍යයන් අතර මනුෂ්‍යයන් විදියට ඉපදීමක් වෙනවා කියලා ඉපදුනා කියලා පැනවීමක් නැත්නම් දෙවියන් අතර දෙවියන් විදියට ඉපදුනා කියලා පැනවීමක් නැත්නම් මම මේ මහා නිදාන සූත්‍රයේ තියෙන තොරතුරු ටික මෙතන රින්ගවල කියන්නේ ඒ ටිකත් දීලන සූත්‍රයේ සූත්‍ර දේශනාව. හරිද? ඒක පොබලොන්ට මේ අයන්න මේ අයන්න ඔයගොල්ලෝ අයන්න විදියට බාර ගන්න පුළුවන් දෙයිද කියන එක විතර ඊළඟට ඔයගොල්ලොන්ට අයිති වැඩි ඒක. ඒක මට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මැටි හදන මැටි වලින් බඩු හදන මිනිස්සෙක් ඒ මැටි මාදන තමන් කැමති විදියට හැදෙන්නේ නැතුව හැදුණොත් ඒව අඩලා නැවත නැවත හදනවලු. හැබැයි බුදුරජාණන් වහන්සේ ලක්ෂාවකෙත් එහෙම නෙවෙයි. එනම් පෙන්වන්න තියෙනවා ඒ තැන එක වතාවක් දෙවතාවක් නැවත කිහිප වතාවක් පෙන්වනවා. ඒක පාර ගන්න නැතුව ඇදෙට යනවා නම් හැමෝම හදන්න යන්නේ නැහැ. යන කෙනා යන දිශාවට ගිය දෙයි. හැද වෙන මැටි වාදන හදන කුබල් කරුවෙක් වගේ මැටි වැඩ කරන කෙනෙක් වගේ අර හැමෝගේම දෘෂ්ටිය නිවැරදි කරලා එයා එතෙන්ට ගන්න ඕනේ කියලා වෙහෙසෙන්නේ නෑ. මේක අලුත් වෙහෙසක් මෛත්‍රී කරුණාව මත ලෝකයට නිදහස් කරන එක. බුදුවරුන්ගේ ඒ ධර්මයේ පුරුදු කරන පිරිසගේ ඒ කියන්නේ තමන්ට දුක අවසන් කරගන්න තවදුරටත් ඒ විමසීම කරමින් ඉන්න පුළුවන් වෙලාවේ අනේ අනිත් පිරිසගෙත් දුකිනේ අවසන් වෙන්න මේ න්‍යාය ක්‍රමය ඒ පිරිසගේ ජීවිතවලට දෙන්න තියෙනවා නම් ඒකට උත්සාහයක් ගන්නවනම් කියන කරුණාවකින් තමයි ධර්මානුශාසනාව ලෝකයට එන්නේ. එතකොට ඒකෙදී නැවත නැවත පිටිපස්සෙන් පන්න එයාව හරිතනටම ගන්න ඕනේ කියලා එයත් එක්ක දහගන්න ඕනේ ඕනේ නැහැ. අවස්ථා කිහිපයකින් ඒක ඉවරයි. දැස් නැති පිරිසට පහනපත්තු කරුවට රූප පේ නැත්තම් ඒ පහනපත්තු කරන උත්සාහවත් කරවට වැඩක් නැහැ. නේද? ඒ නිසා අපේ මේ ධර්ම සාකච්ඡාදී දේවල් හිතන්න එපා. දිගටම අපණ්ඩවමයයි හැම වෙලාවෙම ඕගොල්ලෝ වෙනුවෙන් මෙහෙම ධර්ම දේශනා කරයි වෙහෙසයි කියලා එහෙම හිතන්න එපා. ඕගොල්ලොත් ලැබෙන අවස්ථාව ඕගොල්ලෝ බලන්න අර්ථ ගන්න පුළුවන්ද කියලා. මම කියන්නේ මම මේ කියන දේ ඕගොල්ලෝ බාරගත යුතුයි පිළිගත යුතුයි කියලා මම මගේ සංකල්පයක් අදහසක් ඕගොල්ලොත් කියන්නේ නැහැ. එහෙනම් මම කියන්නේ ඒ වගේ ඇහිච්ච ඒ සාස්තුන් වහන්සේගේ වචනය මුල් කරගෙන ඒ වචනයට දීලා තියෙන අර්ථය ඕගොල්ලොන්ට තේරුණාද පැහැදිලුණාද කියලා බලන්න. මම ඒ වචනයට අර්ථ ගැනීමෙන් වෙන්නේ මොකක්ද කියලා දේ චුට්ටක් පැහැදිලි කළ දෙනවා. එච්චර නේද? එතකොට දැන් සමුදය සමුදය කියලා ඥානයක් ඉපදිලා නේද? යම සිය මොනාහරි හට ගැනීමක් වෙනවා නම් හටගත්තා නම් පහළවීම මොනාහරි වුණා නම් ඒ සියල්ලේම පහළවීම හට ගැනීම වුණා නම් උනේ මෙන්න මේ විදියයි. නාම රූප කියන ධර්මතාවය විපදීම නිසා විඥානය කියන ධර්මතාවය විඥානය කියන ධර්මතාවය නිසා නාම රූප කියන ධර්මතාවය බෙදෙන ඒ නාම රූප කියන ධර්මතාවයේ හේතුවේ ආයතන කියන ධර්මතාවයේ පිටේ. ඒ ධර්මතාවයේ ස්පර්ශය හේතුවෙන් වේදනාව, වේදනාව හේතුවෙන් තණ්හාව, තණ්හාව හේතුවෙන් උපාදාන, උපාදාන හේතුවෙන් භවය, භවය හේතුවෙන් ජාති, ජාති හේතුවෙන් ජරා මරණ. එහෙනම් නාම රූප කියන්නේ ඇත්තක් නම් සත්‍යක් නම් ජරා මරණයෙන් නිදහස් විය හැකිද? විඥානේ ඇත්තක් නම් ජරා මරණයෙන් නිදහස් විය හැකිද? ඔවුලු විසල බලන්න. ආයතනේ ඇත්තක් නම් ජරා මරණයෙන් නිදහස් විය හැකිද? ස්පර්ශය ඇත්තක් නම් ජරා මරණයෙන් නිදහස් විය හැකිද? වේදනාව ඇත්තක් නම් ජරා මරණයෙන් නිදහස් විය හැකිද? තණ්හාව ඇත්තක් නම් ජරා මරණයෙන් නිදහස් විය හැකිද? උපාදානය ඇත්තක් නම් ජරා මරණයෙන් නිදහස් විය හැකිද? බලයත්තක් මං ජරාමරණය නිදහස් විය හැකිද? ජාතිය ඇත්තක් නම් ජරාමරණය නිදහස් විය හැකිද? එහෙනම් ජරාමරණය කියන දේ ඇත්තක් නම් ඉක්මවා යා හැකිද? නේද? ජරාමරණය සත්‍යයක් නම් අත්හරින් ඉක්මවා යා හැකිද? විද්‍යා පටිපදාව ඔබට දේශනා කරන්නම් කියලා පටිපදා සූත්‍රයේ මුලින්ම මතක් කළා. දැන් ඔයගොල්ලොන්ට හම්බෙලා තියෙනවද ක්‍රමයක්? නාම රූප තිබුණොත් නම් විඥානේ උපදිනවාමයි. ඒ විඥානේ ඉපදුනොත් නාම රූපයන් උපදිනවාමයි. හරිද? දැන් ඔන්න ඔබම නිහිල්ල තියෙනවා. හරි නේද? දැන් අවබෝධයට මාර්ගය මෙන්න සම්මා සම්බුද්ධත්වයට, එහෙම නැත්නම් විශේෂ අවබෝධයට මාර්ගය මම උපදව ගත්තා කියලා මෙන්න මේක අවසන් වෙන්නේ කොහොමද කියලා හොයාගෙන ගියාට පස්සේ අම්මුණා උත්තරයක් කොහොමද? විඥානය අවසන් වෙන්නේ නාම රූපය අවසන් වීම වෙනවා. නාම රූපය අවසන් වීමෙන් විඥානය අවසන් වෙනවා. හරිද? නාම රූපය අවසන් වීමෙන් විඥානය අවසන් වෙනවා. විඥානය අවසන් වීමෙන් නාම රූපය අවසන් වෙනවා. එහෙනම් නාම රූපය අවසන් වීම කියන දේ වුණා නම් ඒ නිසා ආයේ ආයතන නැහැ. දැන් ඕගොල්ලන්ට මට මේ කියන නිමිති තොරතුරු වලට අදාළ කිසිවක් දැන් ඒ න්‍යාය අනුව පෙන්වන්න, පණවන්න, බාර ගන්න, පිළිගන්න ඉතුරු වෙනවද? මෙන්න මේක දැකලාද? දැකලා තමයි කියන්නේ නිරෝධෝ නිරෝධෝ. මෙන්න මාර්ගය හම්බුණා. මෙන්න මාර්ගය හම්බුණා. මේ බෝධිසත්වයන් වහන්සේ මෙන්න මේක උපද්දව ගත්තට පස්සේ කියනවා, ඊට පස්සේ මෙන්න කියනවා, අතකෝ ඊපස්සේ බෝධිසත්ව අපරේණ සමයේන මෙන්න මේක උපද්දව කරනට ඊට පස්සේ වේලාවේ පංචපාදානස්කන්ධේසු උදයම්යන පස්සේ ලියරදී. දෙම්මළු ජීවිතේම කියලා කියන්නේ මොනවාද කියලා අඳුනගෙන ඉවරයි. මේ ටික තේරුණාට පස්සේ තියෙනවා දැන් ජීවිතයේ තුළ වෙන් කරලා අඳුනගන්න තියෙන දේවල් ටික තියෙන්නේ මොනවා විදියටද? ඔව්, නාම වේන කොටසට අදාළයි, රූප කියන කොටසට අදාළයි, විඥාන කියන කොටසට අදාළයි කියලා මේ කොටස් තුනට වෙන් කරපු දේවල් ටිකක් තමයි තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. එතකොට මුළු ජීවිතේම කියලා කියන්නේ මේ උඩ කියපු නාම රූප විඥාන එකින් එකට වෙන් කරලා තියෙනවා කියලා බාර ගන්න තියෙන එක කියලා මේක. අතකෝ විපස්සී බෝධිසත්ව අපරේණ සමයේන පංච උපාදාන කන්දේසු උදයඥාන පස්සේ විහෙරති. දැන් මේ ධර්මණයාය අඳුනගත්තට පස්සේ දැන් තමන්ගේ ජීවිතය තුළ නිර්මාණය වෙලා තියෙන දැන් තොරතුරු ටික දෙන්න පුළුවන් බෙදීම, වෙන් කිරීම කොටස් ටික කොටස් විදියට වෙන් කරලා ගත්තොත් විවිධ වූ කොටස් පහකට විතරයි මේක ඇතුළේ බෙදන්න තියෙන්නේ. ඊට වඩා බෙදන්න දෙයක් නැහැ. ඒකදී වේදනා සංඥා සංකාර කියලා මේ කොටස් තුනකට බෙදලා, ඒ කියන්නේ ජීවත්වන කොට ඕගොල්ලොන්ට මට සැප දුක් දෙවුණා, මධ්‍යස්ථ බව දෙවුණා, තේරුණා කියලා ඕගොල්ලෝ මම මොන දහමක් මොදන හිටිය තේරෙන්නේ අවස්ථා නැද්ද? තේරුණේ නැද්ද? විඳ නැද්ද? හොඳට බලන්න. හරිද? ඊළඟට ඕගොල්ලොන්ට මම මොන දහමක් මොදන හිටිය තද ගොරෝසු සීතල උෂ්ණ මේ ගලන වගිරණ ගතිය හුලගාදී කියලා තොරතුරු තිබුණ නැද්ද? ඕකට 아무තු වර්ධකතන දෙන්න යන්න එපා. එපිටේ ලෝකයේ තුල බරද්දෙන් හදපු නිමිත්ත ආයේ ගැන ඒකට ලෝකෝත්තර අර්ථ දෙන්න බෑ. මෙන්න මේකයි අපට වරදින දන. ඉති රූපං ඕගොල්ලන්ට මට දැන්න කාලේ ඉඳන් තදවරු සීතල උෂ්ණ කියලා දැනුත් එහෙම ඇති වෙන වෙනස් වීම අඳුරන්නේ නැද්ද? තේරෙන්නත් ප්‍රකට වෙන්නත්. ඔව්, ඒක සතුටයි දුකයි, සතුට දුක් නැති බව කියලා ඕගොල්ලොන්ට දැනෙන්නේ හැඟෙන්නේ නැද්ද? මේක පෙවුණු බව, ඇහුණු බව, දැනෙන බව, හිතෙන බව කියලා ඕගොල්ලොන්ට තේරෙන්නේ නැද්ද? ආ සංඥාවට 아무ත වරද ගන්න එපා. ඒක ලෝක ඇතුලේ ඕගොල්ලෝ මගේ ජීවිතය කියලා මේ කියන්නේ. ඊළඟට ඕගොල්ලෝ ඉඳන් ඉන්නවා, හිටන් ඉන්නවා, කනවා බොනවා කියලා ඕගොල්ලෝ මේ ජීවිතය ගනුදෙනු වේදී ඕගොල්ලොන්ට එන හැඟීම් නෙවෙයිද? යහපත් විදියට හැඟීම් උපදින එක තරහවනාපාදී තරහවහියාදී හිතුවිලි වලට අදාළ හැඟීම් නෙවෙයි කියදන්නේ වෙන්නේ නැද්ද? හිත විඥානේ මනස ආදී කියලා හැඟීම් හිතුවිලි ඕගොල්ලෝ මගේ ජීවිතය තුල නැද්ද? දැන් බලන්න මෙන්න මේ තොරතුරු පහෙන් ඔබට ඉක්මවා යන කිසිත් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේක අඳුන ගන්නවා. අර ධර්මතාවය දැනගත්තට පස්සේ මෙන්න මෙච්චරයි උපදිනවා නම් උපදින්න පුළුවන් උපරිම මට්ටම. පෙර ජීවිත සිහිපත් කළා කියලා හිතන්නේ එක්ක රූපයක් පිළිබඳ අත්දැකීම් වෙනවා කියලා සිහිපත් කරන්න දෙන්නේ. ඕගොල්ලෝ පෙර ජීවිත කර ඥානෙ අතාරින්න මෙතන ඉඳන් ඕගොල්ලෝ චූටි කාලේ තරුණ කාලේ තමන්ගේ රූපේ කොහොමද කියලා සිහිපත් කරනකොට ඕගොල්ලෝ වර්ණයක් ගැන ශරීරයේ තිබුණු ස්වභාවයක් ගැන මෙනෙහි කරනවා කියලා නෙවෙයි දෙය සිමිත ගන්න. ඉතින් පුතේ පෙර ජීවිතය කියලා සිහිපත් කරන කියලා මෙන්න මේ නිමිත්ත තුරතුරු උපදින රූපයක් මුල් කරගෙනමයි ඇවිමේ. මම මෙහෙම සැප විඳ මෙහෙම දුක් විඳ කියලා නෙවෙයි චූටි කාලේ ඉගෙන පහුගිය මාස දෙක තුන ගත මැනේජ් කරනකොට මැනේජ් කරන්නේ. ඒ දෙයයක් ගැන හිතන්න තියනවාද? මම මේවා එදා දැක්ක මේවා නම් අහුවා කියලා සංඥාතර තුරු ගන්න නෙවෙයි යන්න තියන්නේ. මම එදා මේවා කළා මේවා කරා මෙහෙම හිතුවා මෙහෙම කල්පනා කරලා කියලා ඒව ගැන නෙවෙයි කියන්න තියෙන්නේ. මේවා ඉක්මවා යන්න අතීතයේ ගැන බැලුවත් කරගෙන තියන්නේ ගතුලවද සූත්‍රයේ මතකද? ඕගොල්ලෝ ගොඩාක් සමහර මටත් වඩා සූත්‍ර දේශනා අධ්‍යයනය කරලා ඇති. ඒක මට ලේසි කියාදෙන්න. කණුව ගැඹුරට ගහලා බොහෝම ගැඹුරට හිටව ඔබ කණුව ශක්තිමත් ධම්මලකින් බලුපැටියෙක් ඇදලා ඉන්නවා. ඌ ඇවිදිනතාවක් ඇවිදින්නේ මොකක් වටේද? කණුව වටේ. ඌ නිදාගන්න උනන් නිදාගන්නේ කනුව වටේ. ඌ හිටන් ඉන්න උනන් හිටගෙන ඉන්නේ ඌ කනුව නම් කනුව නම් ඔක්කොම කරන්නේ කනුව කියලා දෙයට බැඳිලා කනුව වටේට යන ගමන් හිතල බැඳිලා. මහානුනේ ඒ වගේමයි නේද? අවිද්‍යාව කියන මෙන්න මේ වැහිච්ච අන්නව කියන මේ ධම්මලෙන් බැඳිච්ච මේ සත්‍ය කරුණා නම් කරුණේ පංච උපාදානස්කන්ධය වඩේමයි. මම කිව්වෙත් මම නෑ කිව්වෙත් රූපය තියෙනවා කිව්වෙත් රූපය නෑ කිව්වෙත් මෙහෙමයි බලුවොත් නම් රූපය අවිද්‍යාවයි. මේ විදියට රූපය ගැන හිතියොත් නම් විද්‍යාවයි. ඒ ඔක්කොම හිතුවේ ස්කන්ධ පහට බහලා ස්කන්ධ පහ අරගෙන ඔබට අර්ථය එනවද බලන්න. අන්න ඒ නිසයි ඊළඟට මේ හැඟීම් ඕගොල්ලොන්ට එන දේ අඳුන ගන්න කියනවා. මොකක් විදියටද? ඒ එන ප්‍රකෘති විදියටම. ඒ ප්‍රකෘතිය අත්හරින්නේ නැහැ. ප්‍රකෘතිය වෙනස් කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒක තමයි සිහිය. දැන් වැඩි තියෙන දැන් ඉති රූපම් මෙන්න මේ රූපය සීතල උෂ්ණ විදියට දරනවා. ඔව් දැන් ඒක තමන්ට ප්‍රකට වුණ විදියම ඕගොල්ලෝ හඳුන ගන්නවා. දැන් මේ හැඟීම ඇවිල්ලා තියෙන්නේ රූපය. දැන් ගන්නවා ඉති රූපස්ස සමුදය. කොහොමද රූපය කියන දේ උපදින්නේ? සමුදයෝ සමුදයෝ කියලා ඥානය බෝධිසත්වයන් වහන්සේට නම් ඉපදුනාලු. අපිට ඉපදුනාද කියන කාරණාව තමයි දැන් හඳුනගන්න වෙන්නේ. ඔව් එහෙනම් කොහොමද රූපේ සමුදය වෙන්නේ කියලා. ඒක ඕගොල්ලෝ තමයි තේරුණා. යන්න ගුරුවරයා නැවත නැවත ලියලා පෙන්වනකොට ඕගොල්ලෝ ඒක අයන්න විදියට බාර ගැනීම වුණා නම් ඕගොල්ලෝ අයන්න මොකද්දමයි පුතේ කියනකොට ඕගොල්ලෝ අයන්න ලියයි මතක නම් පුරුදු නම් එහෙම කරා. දකිනකොට අයන්නත් කියලා අහනවානේ. ඕගොල්ලොන්ට ඒ අයන්න කියන දේ මතක තියාගන්නත් දරා ගන්නත් බැරි වුණා නම් ඕගොල්ලොන්ට අයන්න කියන දේ කියන්න මේ අයන්නද කියලා අහනකොට ඕගොල්ලෝ විචිත්ත වෙයි. ඕකද වෙන මොකක්ද දන්නේ නැහැ. ඒකෙන් තායත් මම ඕගොල්ලොන්ට මතක් කරන්නද ඕනේ නැද්ද? නේද මතක් කරන්නද ඕනේ නැද්ද කියලා? දැන් බලන්න හරිද, ඕගොල්ලොන්ට මේ කියන අර්ථය අපි ගන්න නම් මොනක් දෙනව නේද? හරිද, නාම රූප කියන වචනේ දෙවුවා ඒක ඉස්සරහින් විඥානය කියන වචනේ දෙවුවා. එහෙම ඒකට යටින් විඥානයට යටින් නාම රූප කියලා ලිව්වා. ඒකට යටින් චිත්තිකක් දාගෙන ඇවිල්ලා ජරා මරණ සියලු දුකේ හට ගැනීම. ඔන්න ඔහොම දෙයක් දැන් අපට ඇහිලා තියෙනවා වගේ තමයි තේරෙන්නේ නේද? සමුදය සමුදය කියලා දෙයක් ගැන කියනවා. මොකද නාම රූප ඇතිකල්ලි විඥානයේ වේ, විඥානයේ ඇතිකල්ලි නාම රූපේ වේ, නාම රූප ඇතිකල්ලි සලආයතන වේ. මෙන්න ඒත් එක්ක ඒකකින් එකකින් එක බැඳිච්ච ඒ නිසා ඉපදුණු ධර්මතා ටික සමුදයවිල්ලා ජරා මරණ සහිත සියලු දුකේ හට ගැනීම වේ කියලා අඳුනගත්තලු. මේ ඇතයි සමුදය සමුදය කියලා කියන්නේ. හරි නේද? මම මොකද වදින්න උනාද? ඊට පස්සේ දැන් උන්වහන්සේ දව වදිනවා මෙන්න මෙහෙම. උන්වහන්සේ දකිනවා මාර්ගය මෙන්න අවබෝධයට මාර්ගයේ මම උපදවා ගත්තා. ඒ කුමක්ද? නාම රූප අවසන් වීමෙන් විඥාණය අවසන් වේ, විඥාණය අවසන් වීමෙන් නාම රූප අවසන් වේ, නාම රූප අවසන් වීමෙන් සලආයතන අවසන් වේ, ජරා මරණ අවසන් වේ. හරි නේද? දැන් මෙන්න මේක අඳුනගත්ත දැනගත්ත කෙනාට තේරෙනවා ජරා මරණ කියලා මොකක් හරි දෙයක් ආවනම් ඒක ඉපදුනේ මෙන්න මේ තැන තමයි පටන් අරන් මෙන්න මෙයා කියන මේ හැඟීම අද ඕගොල්ලොන්ට මට උපදින්නේ. හරිද? හරි. එතකොට හරි ලස්සනට තැනක් අපට කිව්වා. ඒ තැන මතකද කියලා බලන්න. අපව මතක් කරන්නම්. සමුදේ සමුදේ කියලා හොයාගෙන යනකොට යම් කාරණාවක් අඳුනගත්තා. පච්චුදාවත්තිකෝ ඉදම් විඥානං නාම රූපං හා නාපරං ගච්ඡති. මේ විඥානය කියන දේ, මේ නාම රූපය කියන දේ කිසිම විදියකින් ඉක්මවා යන්නේ නැහැ. විඥානය කියන දේ කවදාවත් නාම රූපය කියන දේ ඉක්මවා යන්නේ නැහැ. අනිත් පැත්තෙන් කියනවා, නාම රූපය කියන දේ කවදාවත් විඥානය ඉක්මවා යන්නේ නැහැ. මට කියන්න, එහෙම උපදින ධර්මතාවයක් ඉපදිලා අවසන් වුණාට පස්සේ ඉතුරු වුණේ මොනවාද? ඒකට තමයි නිරෝධය කියලා සංඥාව. ඔතෝගොල්ලෝ ජරා මරණයි කියලා මේ අදහස ගත්තට එතන ඉපදිලා නිරුද්ධ වුණු අත අවසන් වුණු ධර්මතාවයේ අරදී නම් ඕගොල්ලොන්ට ඒක තවදුරටත් ජරා මරණ නිරෝධය. එතකොට ජරා මරණ කියලා අදහස ආවේ අර ඇත්ත නොදන්නාකම නිසාද නැද්ද? ඔව්. නාම රූප විඥාන ඕනෝ නික්මවා නොයන ඕනෝන් අතහැරලා ඉක්මවා නොයන මේ ධර්මතාවයේ ඉපදෙන ඒ ධර්මතාවයේ නොදන්නාකමින් නිර්මාණයේ උත්තරයට තමයි මොකද්ද කියන්නේ? ජරා මරණ කියන හැඟීම. මම මනුස්ස, මේ ඉන්නේ තිරිසන් සත්වෝ, මේ ප්‍රේතයෝ, මේ උරුල්ලෝ, මේ දෙවියන් ගත්මයන්, අනේ මේ ඉපදිච්ච පිරිස ලෙඩ වෙනවා, වයසට වෙනවා, මරණයට පත් වෙනවා. මේ කතන්දර කියනකොට ඕගොල්ලන්ට මට ඒ හැඟීම ඇවිල්ලා තියෙන්නේ ජාතිය කියන හැඟීමයි කියලා ඕගොල්ලෝ අඳුරගත්ත නම් ඒ ඉපදුවේ කොහොමද? මෙන්න මේ විදිහෙන්. හැබැයි දැන් අපි ඔවුනු නික්මවා යන්නේ ධර්මතාවයක් ඉපදිලා අවසන් වෙනවා කියලා දැනුවත්ද අපි හිටියද නොදැනුවත්ද? නොදැනුවත්. ඒ නිසයි ඒකට ජාති කියලා අපේ අදහස දැන් තියෙන්නේ. ඇයි මෙතුව කාලයක් ඕගොල්ලොන්ගේ මගේ ජීවිතවලට ඒක ඇත්ත විදියට බහැදු කරු ඒ සත්‍ය බුදුවරු අවබෝධ කරගත්තා වූ ඒ සත්‍ය ඔබේ මගේ ජීවිතයට නොලැබුණු නිසා. ඒකයි ඕගොල්ලන්ට මට කිව්වේ යම් වෙලාවක බාහිරින් හේතු දෙකක් හොයාගන්න, තමා තුළ හේතු දෙකක් හදාගන්න. නේද? සත්‍යම ගඩිත වෙච්ච, සත්‍යම කියන දේ පෙන්වන ඒ තැන පිළිබඳ වැහෙන දේශනාවක් අහන්න කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න. ඒ සත්‍යයටම ගැළපෙන, සත්‍යම කැටි වෙලා තියෙන, ඒ සත්‍යවම ස්වභාවය ගැන ඇහෙන දේශනාව අහන්න ඕනේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිච්ච දවසක. බාහිරින් ඒ හේතු දෙක හැදුනට පස්සේ ඔබ ඒ කියන විදියට විමසන්න. දැන් ජීවිතයේ තමන් මේ විඥානයේ සහිත ශරීරයේ මොන නිමිති ඉපදුනත් ඉපදුණු හැටි දන්නවද? ඉරහඳ තාරකා ගහ ලෝක මෙලෝ පරලෝව මොනවා ඉපදුනත් ඉපදුණු හැටි දන්නවද? ඒක තමයි සමුදය දන්නවද? ඒකට වටිනාකම චුට්ටක්වත් ඒක පණවන්න බෑ. ඉතුරු නැතුවම අවසන් වෙන හැටි දන්නවද? ආයෙකට තමයි වැය ඥානේ, නිරෝධේ ඥානේ. ඒකට තමයි සතර උපපත්තාණය ගැන කියනකොට කියන්නේ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී. මේ ධර්මතාවය නොදෙන මොන කතන්දර කිව්වත් සතිපට්ඨාන වඩනවා කියලා නිරෝධ වෙයිද? ඒකනම් ඊළඟටම ඔයගොල්ලොන්ට මේ කතාව මේ කියනකොට මේකට මම තවත් බොහෝම කතා එකතු කරනවා. මේක විසඳන්න නැත්තම් ඔයගොල්ලෝ ආයෙත් පිරිසක් විතරේ කෑ ගහම වෙන තවත් කෙනෙක් කියලා ඔයගොල්ලෝ මාව අමුතු විදියකට අඳුන්වන්න පටන් ගන්නේ. නමුත් මම සාක්ෂි වහන්සේව නියෝජනය කරන්න, මගේ සාක්ෂි වහන්සේ ලෝකයට අඳුන්වලා දෙන්න මම උත්සාහවත් වෙනවා. එච්චරයි. මම මගේ අවබෝධය මොකුත් ඔයගොල්ලොන්ට කියනවද? නෑ නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වෙත් නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මගේ භාග්‍යතුන් වහන්සේ ඔය අවබෝධ කරගත්ත විඥානයේ හේතුවෙන් නාම රූප උපදිනවා. ඒ නාම රූප වුණෝ නික්මවා යන්නේ නෑ. වුණෝ නිතුරු නැතුවම අවසන් වෙලා යනවා. ඒ නිසා බඩමිටි දෙකක් එකට හේතු කරලා එකක් පෙරළුවොත් අනිත් එක තියෙන්නේ නෑ. දෙක මේක මොහොතේ පතිත වෙනවා කොට්ටිද. ඔව්, එහෙම පතිත වෙනවා නම් පුතේ මොකක් වෙනද කියන්න තියෙන්නේ? අපට ආපු අරමුණ තවදුරටත් තියාගන්න පුළුවන්. මොනම අරමුණ අල්ලගත්ත නෑ. ඉති රූපම් බයලතු අල්ලගන්න මේ රූපය කියලා කිසි ප්‍රශ්නයක් නෑ. තත්තාරෝච මහා භූත චතුර්ණංච මහා භූත උපාදාය රූප. අපේ ජීවිතේ පඩ ව්‍යාපෝතේ ජෝ වායෝ වර්ණ සබ්ද ගන්ධ කියලා බෙදාගත්ත වෙන් කරලා හඳුන ගන්න ගතියක් නැද්ද? මට කියන්න ඕගොල්ලෝගේ ජීවිතේ නැද්ද? ඕගොල්ලොන්ට එහෙම නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඒක මෙච්චර කල් ඕගොල්ලෝ රූපය කියලාම නෙවෙයිද අදහස තිබුණේ? ඒක ඒ විදිහටම ආවහම සිහියෙන් අඳුර ගන්න කියලා කියන්නේ. ඒක ඉපදෙනෝ මෙන්න මේ ධර්මතාවය කියන දේ නොදන්නාකමින් කියලා ඔබ දන්නවා. දැන් ඉපදුනා හැටි මේ හැබෑම ධර්මතාවය නම් ඔබට ඒ රූපය පැනවත හැකි පුළුවන්. මේ ඇති විදිහට ඕගොල්ලෝ දන්නව නම් තවදුරටත් ඒක ඔබට රූපය පැනවන්න පුළුවන්. රූපේ පනව ගන්න දොඩ ඕගොල්ලෝ පනව ගන්න බැරුව ඔකට මේ මමයි මේ මගේ කියලා පනවන්න පුළුවන්. ඉතින් මමයි මගේ කියලා බාර ගන්න බැරි දෙන පුතේ දුක ඉතුරු වෙනවා. ඔබ ඔබේ ජීවිතේ මේ වෙලාවේ දකිනවා නම් විඳිනවා නම් ඔව් එයයි සම්මා දිට්ඨිය ඔබට කියා දෙන ක්‍රමය. ඒ අනේ සූත්‍ර මංගලියට ගන්න ඕන නෑ. කොහොමද? අනවිතරම. හරි. ඊළඟට මම මේත් එක්කම අර්ථ පැහැදිලි වුණාද? තව පැහැදිලි කරගන්න කාට හරි අවශ්‍ය නම් මට පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. තවත් මේ ගැන විස්තර කරමු. හේතුව මගේ රාජකාරිය මගේ භාග්‍යතුන් වහන්සේ ඕගොල්ලොගේ ජීවිතයට අඳුන්වලා දෙන එක. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා කිව්වේ ඒ භාග්‍යතුන් වහන්සේ ඔයගොල්ලොන්ට බෑ වෙන කිසිම විදියකින් බලන්න දකින්න. ඔයගොල්ලොන්ට පුළුවන් වෙන්නේ ඔබේ ජීවිතය තුළේ කියන ධර්මාර්ථය බැහැගෙන ඔයගොල්ලොන්ට දැන් දකින්න පුළුවන් කියන දැනට අර්ථය අවබෝධ. මම ඒ වෙනුවෙන් මගේ දවල් ඕන තරම් ලෝකයේ විදස වෙනුවෙන් කරමු. ඒ මගේ බුදුරජාණන් වහන්සේ ඔබව තඳුන්වලා දීම වෙනුයි. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මට තව පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. ගොඩක් දෙනාගේ දැනුම සඳහා මම හිතනවා විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය විඥානං කියන ගැටය පොඩ්ඩක් ලිහලා දෙයිමත්. ඊළඟට පටිච්ච සම්පන්න ධර්ම කියන එක ඉමස්මින් සති දන් හොති අනිත් පැත්තට එනොහොති පැත්තත් පහදලා පංචපාදානස්කන්ධය පිළිබඳවත් සම්බන්ධ වෙන හැටි පොඩ්ඩක් නැවත දැනුම් දුන්නා නම් ගොඩාක් ප්‍රහොත්කාරී වේ. හරි.
අවසරයි සයින්හන්සේ. මම අර තුමා කියපු කරුණම විඥාණය කියලා අදහස් කරන්නේ මොකක්ද? නාම රූප කියලා අදහස් කරන්නේ මොකක්ද? විඥාණය කියලා අදහස් කරන්නේ මොකක්ද? නාම රූපය කියලා අදහස් කරන්නේ මොකක්ද? කියලාම පැහැදිලි කරන්න වටිනවා කියලා.
අපි එකින් එක බලමුද? නේද? අපි ප්‍රශ්න කිහිපයක් එකට ගන්න නැතුව එකින් එක බලමුද? හරි නේද? හරිද? විඥානේ හරිද? නාම රූප කියලා මේ කියන දේ විඥානය කියන්නේ මොකද්ද කියලා නේද? විඥානය කියලා කියන්නේ මොකද්ද කියලා කියනවා නම් මම ඕගොල්ලොන්ගේ මෙහෙම ඇහුවොත් ඕගොල්ලෝ විඥානය හිත මනස ආදී කියලා මොනාහරි දැන් දන්නා බවක් පිළිගත්ත බවක් බාරගත්ත බවත් ඉගෙන ගත්ත බවක් මොනාහරි තියෙනවද? තියෙනවන්නේ නේද? එහෙම දෙයක් තියෙනවන්නේ. එහෙම දෙයක් තියෙනවා. එතකොට දැන් විඥානය කියලා කියන අර්ථයේදී කියන්නේ මොකද්ද? විශේෂයෙන් යමක් දැනෙන බව, විශේෂයෙන් යමක් දැනගත්ත බවට කියන මොකක් කියලාද? විඥානය කියලා. එතකොට මොනවද විශේෂයෙන් දැනගත්තේ? දැනෙන්නේ ඔය දැනගන්න ඔක්කොම ඔයගොල්ලෝගේ මගේ ජීවිතයේ දැනගත්තා වූ මොකද්ද? ඔයගොල්ලෝගේ මගේ ජීවිතයේ දැනුණා වූ දැනගත්තා වූ ඔක්කොම මොනවාද? එහෙම ඒවා ආය වෙන මොකුත් ඒවා නෑ. හරිද? එතකොට ඒ දැනගත්තා වූ දේවල් වලින් ඔයගොල්ලොන්ට මට වෙන් වෙච්ච තව දේවල් තියෙනවා ඕක ඇතුලේ. ඕකෙන්ම ඒ තමයි මොනවාද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ රූප වර්ණ ශබ්ද කියලා තවත් වෙන්ගෙනලා තියෙනවා. ඒ දැනගත්තේ ඒවයින්. ඒවට අපි රූප කිය කියනවාද? ඒකට දැන් රූප කිය කිය අපි කියනවා. හරිද? ඔකට මතකද අපි ගියපාර අපි සාකච්ඡාව කරනකොට අපි පුකුසාත රහතුමාට කළ සූත්‍ර දේශනාව ධාතුකම්ද? ධාතුකම් සූත්‍රයනේ. පුකුසාත රහතුමා ඇවිල්ලා අර රාත්‍රී කාලේ අම්බලම ගින්න වෙලාවේ බුදුරජාණන් වහන්සේත් ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා ටික වෙලාවකින් කියනවානේ, ඔබත් පැවිද්දෙක් මාත් පැවිද්දෙක්, ඔබ පැවිදි වුණේ කවුරු වෙනුද කියනවා. ගෞතම නම් වූ සම්මා සම්බුදුරයන් වහන්සේ වෙනුවෙන් දැක්කොත් ඔබ අඳුන ගන්නවා. නෑ නෑ, මම කවදාවත් එයාව දැකලා නෑ. සඳුර ගන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ ඔබේ ගුරුවරයා කියන දහම බහන තියෙනවාද? ඔබ දැහුවත් අඳුර ගන්න පුළුවන්ද? නෑ, මම අහලත් නෑ. දැන් මම බුදුහාමුදුරුවෝ කියලා කියන්න පටන් ගත්තද? නෑ, බුදුරජාණන් වහන්සේ මොකුත් නොකියා හොඳයි ටික වෙලාවක් වාඩි වෙලා ඉන්නකන් පස්සේ කියනවා, මමත් පැවිද්දෙක් ඔබත් පැවිද්දෙක් නිසා පැවිද්දෙක් කියන දේ පැවිද්දෙක් අහන එක ඔබ කැමති නම් මම දන්නා වූ යම් ධර්මතාවයක් දහමක් තියෙන මම ඔබට කියන්නේ නේද? ඔහොම කියාගෙන ගිහිල්ලා පුතේ විස්තර කළ කොටස් ටික මතකද? මම සාරාංශයකින් කියනවා. කෙටියෙන් ඒ ටික මතක් කළොත් අපිට කියන තැන හරිය ලස්සනට අවශ්‍යතාව තැනට එනවා. හරිද? එතකොට එතනදී කියනවා මොකද්ද? මේ කර්කසවලු අදගුරුසු ස්වභාවයේ තියෙනවා නේද? මේ පටවි ස්වභාවය. මේ පටවි ස්වභාවය බාහිර යම් පටවි ස්වභාවයක් තියෙනවා නම් ඒ දෙකම එක හා සමානයි. චුට්ටක්වත් උණු එක්ම යන්නේ වෙනසක් නැහැ. ඒ නිසා මේ දෙක දෙකක් විදියට එහෙම ගන්න සුදුසු ඒවා එහෙම නෙමෙයි. හරි. ඔය ටික කියනකොට උකුසවදී ස්වාමීන් වහන්සේ කොයිතරම් දක්ෂද කියලා ඔයගොල්ලෝ දන්නවද? ඒ අර්ථය අර්ථය විදියට මගත්තා. ඒ අර්ථය අර්ථය විදියට මගත්තා. මොකක්ද අර්ථය? ඔහොම පුටුවට ඔය තැනක රත තියාගත්තම පුටුවට හරි නේද? දැන් පුටුවට අත තියාගෙන ඉන්න ඕගොල්ලොන්ට ඔය දැන තදගතිය ගැන ජීවයක් තියෙනවා, ස්ත්‍රී පුරුෂයි ඔය තදගතියට පේනවා, හෙනවා, ගඳ සුන්දර රස දෙනවා කියලා අදහසක් තියෙනවද? මම කෝච්චිය වගේ වේගෙන් ඔය ටික ගියන් යනවා. ඇයි? ඔය ටික මම කියන්න ඕන ටිකක් නේ. ඔයගොල්ලෝ අර්ථ විනිත් ඒකදී නැති ටික ඔය හැබැයි. මහා කණගාටුවට සංවේගයට කාරණා දෙනවා. බොහෝ කිරිස් මුණ ගැහෙන්න එනවා. සමහර විට අඳුන්නලා දෙනවා. අපි අවුරුදු 30ක් 40ක් ධර්ම පරිශ්‍රණයේ ගවේෂණයේ යෙදෙනවා. ඔගොල්ලෝ කියන්නේ අවදාවත් බුදුරජාණන් වහන්සේ පටවිය පටවිය විදියට අර්ථ ගණෙන් කියලා කිව්වට අර්ථ අරන් නැහැ මේ මීහරන්. අවුරුදු 40ක් තනකොළ ගාව නම් ඊට වඩා ඥානයක් දෙන්න පුළුවන්. මට ඇත්තටම සංවේගයි. මම ඒක ඒ විදියටම කියනවා. ඇයි? බාහිරයේ යමක් කියනවා නම් ඔබලට පටවිය කියලා ඔබට දැනෙන එකට ඔබේ අර්ථයක් එනවා නම් ඒක ඒ විදිහටම ඔබ අර්ථය ගන්න සමාන කරගන්න තමා බාහිර කියලා දෙකක් විදිහට ගන්න එපා. ඒකේ සත්‍ය එච්චරයි. හොඳට බලන්න ඕගොල්ලොත් මට මේ දැනෙන තද කර්දස රළු කියන ස්වභාවය ගැන මේ දැනනකොට මේ පුටුවේ මේ අල්ලන තැනේ දැනනකොට කීයටවත් කාන්තාවක් පිරිමියක් කියන අදහසක් එනවද? ඇවිල්ලා තියෙනවද? ඈ මම කියලා අදහස ඇවිල්ලා තියෙනවද? මෙතෙන්ට පේනවා ඇහෙනවා ගඳ සුවඳ රස දැනෙනවා හිතන්න කල්පනා කරන්න පුළුවන් කියලා අදහස තියෙනවද? පටවියේ ඇත්ත එහෙම. එතකොට කියනවා මේක කිව්වට පස්සේ ඔය පටවියේ ඇත්ත නම් එහෙමයි කියලා ගහලා දාන අපේ අයියලා ඉන්න හින්දා බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් හොඳට බලන්න මේ ශරීරයේ කොටස් 20ක් කඩලා වෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ පටවි කියලා. ඒ වගේ ඇත්තත් එච්චරමයි. දැන් මේ පටවිය පේන්නේ නේද? මේ දැන ඔබ පුටුව අල්ලගෙන ඉන්නවා. ඒකට පේන්නේ වෙන්නේ පේනීම වෙන්නේ නැහැ. පුටුව පේන්නේ නැහැ කියලා නෙවෙයි. මේ අර්ථ කියනකොට වචන වල අර්ථය හරියටම එන්නේ නැහැ. මේ දැන තදබෝසු ගතිය ඔයගොල්ලොන්ට හිතෙන්නේ එයාට වටපිට පේනවා ඇහෙනවා ගඳ සුවඳ රස දැනෙනවා හිතන්න කල්පනා කරන්න පුළුවන් කියලා අදහසක් පිටක්වත් වෙනවද? සැප දුක් දැනෙනවා විඳිනවා කියලා නෑ. එහෙනම් මේ කෙස්ලොම්නිය බුදු අම්මස්නහර කියලා ඉස්මෝලේ දක්වා කියලා තවත් තදගුරුසු තවකස රළු කියනවා නම් ඔක්කොම පටවි කියලා ඒහාම සමාන කරන්න කියලා කිව්වේ පුතේ නිකන් විනෝදයට අපිට ගොඩවල් ගහ ගහ ඉන්නද? ඈ දැන් සමහරවිට පොක්කලගේ මහත්යයන් ඇවිල්ලා කියනවා මේගොල්ලෝ ගොඩක් ගැඹුරින් ධර්ම පරිශ්‍රණය කරන කිරිස ස්වාමීන් වහන්සේ කෙලවරෙන්ම කියන්න කියලා. කෙලවරෙන් කියන්න වටන් ගන්නකොට උස්සලා පොරේ ගැහුවා වගේ උඩින් බලමින් ඉන්නවා. පටවිය ගැන විනිශ්චය කරලා නැහැ. අපි දන්නා දුර මන්ටි කියන්න වේද ළඟේ ගැසුරු කරන නිසා. එතකොට ධර්මය කොච්චර කාලයක් ගවේෂණය කරාද කියන එක වැඩක් නැහැ. ගවේෂණය කියනකොට දෙන දිශාව පරීක්ෂණය කරලා ඒක එන්න ඕනේ අර්ථයට අවිල්ල නැත්නම් ඇස් නැතුව පහම් පත්තු කරලා තිබ්බා වගේ වැඩක් නෑ. දැන් මේ දැන තදගුරුසු කර්කසරලු ගතියට අප කාන්තාවක් පිරිමියෙක් කියලා හීනෙන්වත් කිව්වද? කවදාවත් හැඟීමාවද? එහෙනම් කර්කසරලු තදගුරුසු ගතිය එනකොට දැන් එතෙන්ට පේනවා ඇහෙනවා ගඳ සුවඳ රස දැනෙනවා එතෙන්ට හිතන්න කල්පනා කරන්න පුළුවන් සියලු අත්දැකීම් විඳින්න එතනින් කියලා තවදුරටත් ඕගොල්ලොන්ට හැරිලා පටවියකින් මේවා විඳිනවා කියලා අදහස ගන්න පුළුවන් සුදුසුද? බලන්න හදට පටවි අර්ථයට සමාන වෙන්නේ. එතකොට ඕගොල්ලොන්ට තේරෙයි එහෙනම් ඒකට ස්ත්‍රී පුරුෂ මම කියන්න සුදුසු කාන්තාව පිරිමියා මේ මම කියන්න සුදුසු නෑ. පටවිය කියලා තැන ජීවේ තියෙනවා කියලා කියන්න සුදුසු නෑ. අන්න එතකොටම ඕගොල්ලොන්ගේ මගේ සම්මාදිට්ඨියේ හැබෑම අර්ථයට එන්න කලින් ලෝකයේ තුල එල්ලිලා ඉන්න දුක් ටික අවසන් පටවිය විනිශ්චය කළා. මේ තදගතිය දැනි ඕගොල්ලෝ නැගිටලා යනකොට ඕක දැන් දැනෙන්නේ නෑ කියලා කලබල වෙනවද කම්පා වෙනවද? නෑ. ඇයි විනිශ්චය කරගත්තේ නැත්තේ? දැන් විනිශ්චය කරන්න. එතකොට ඕගොල්ලොන්ට පෙනිච්ච ඇහැක් කණක් ගැන තවදුරටත් හොයන්න හිතන්න පුළුවන්ද? ඕගොල්ලොන්ට අල්ලලා බලන්න මොනවද මේ තදගුරුස් ගතියට දැනෙන්නේ නැද්ද? එහෙනම් ඕගොල්ලෝ කියනවාද මේවට පෙවුනා මේවට ඇහුනා මේවට ගඳ සුවඳ දැනුණා මේවට රස දැනුණා? මුලින්ද විඥාන උපදන්නේ හදවතින්ද විඥාන උපදින්නේ කොහොන උනද? ඔහු තමයි මගේ ශාස්ත්‍රීය මහන්සේගේ දහම අන්තිම පුතජන භාවයට දාලා අනිත් පැත්තේ තමන් පැහැගත් එක ඇතුලේ එරි එරි ඉන්නවා අලුතෙන් පුළුවන් තරම් මේ ආය හදනවා. අපේ අතිශයින්ම පණ්ඩිත ආචාර්ය මහාචාර්යවරු තරඟ කරනවා මොලේ වෙන්නදී නැත්නම් හදවතේ වෙන්නදී. ඔබ අහන්න අපේලා අපේ ස්වාමීන් වහන්සේ නමක් කියන ඔය දෙකේම නෙවෙයි බඩේ. ඒකට කියනවා ඔක් කිසි පොතක තිබුණ නෑ නේ. ඒකත් බාර ගන්න ඒ තරම් මේ අරන්. මගේ මේ නොගලපෙන වචන ටිකක් සමා වෙන්න. ආයෙත් හාමුදුරුවෝ කෙනෙක් සිවුරු පෙරවන් කියන හින්දා ඒගොල්ලත් ඒකත් ඇත්ත කියලා බාර ගන්නවා. විමසීමක් මුකුත් නෑ. කවුරු හරි මොලේ විඥානය උපදිනවා කිව්වා, තව කවුරු හරි හදවතේ උපදිනවා කිව්වා, අඩපදක් පමණ ලේ ඇතුලේ උපදිනවා කිව්වා. ආරේ දැන් ඕගොල්ලෝගෙන් අහන්නේ පටවිය කියන දේ හිත උපදිනවද කියලා. දැන් ප්‍රවේශණය කරන්න කියන්නේ උපදිනවද? ඒක නැත්තම් ඔව් කොටස් විදියට වෙන් කරලා 20යි මේ කියලා මේ දිගපල්ල බඹයක් කියලා ගත්ත එක ඇතුලේ කිසිම තැනක විඥානය මෙතන උපදිනවායි කියලා කියන්න තැනක් පාදුරන්න තියනවද? නෑ. ඉතින් ඕව නොකරපු ඔය අර්ථ විනිශ්චය නොකර මුළු ලෝකයාට බෙදලා දුන්නට පස්සේ යවුල් වෙලා තියෙන හැටි තේරෙනවද? ඕගොල්ලෝ සමහර විට අපට අවුල් වෙලා වගේ කියලා තේරෙනවා ඇති. සාමාන්‍ය එහෙමයි ඒක වෙන්නේ. වැරද්දම සමාජගත වෙලා බැහැලා තිබ්බට පස්සේ හරිදේ ඇහෙනකොට ඔව් සත්‍ය ඇහෙනකොට ඒක වැරදි වගේ හිතෙනවා. ඒක කමන්න නෑ. ඒක කෙනා කෙනාගේ ප්‍රඥාවේ මට්ටමයි. හරිද? හරියටම ඕගොල්ලෝ දැන් මේ වෙලාවේ පටවිය විනිශ්චය කරගත්තද දැන්? හරි. ඒ පටවිය තද කියන ගතියට ස්ත්‍රී කියන්න පුළුවන්ද? පුරුෂ කියන්න පුළුවන්ද? තමා කියන්න පුළුවන්ද? ඒ තද කියන ස්වභාවයකට පෙනීම වෙනවා, ඇහිම වෙනවා, ඝන සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ගෑවෙන හැප්පෙන බව, වදින බව තේරෙනවා, සැප දුක් දැනෙනවා, හිතන්න කල්පනා කරන්න පුළුවන් කියලා තවදුරටත් හිතන්න පුළුවන්ද? බෑ. සුදුසු නැහැ කියලා අර්ථ වෙනවද? හරි නේද? හරි. එහෙනම් හරි ලේසි. ළඟට ගලන වගිරෙන ඔය වහින වතුර, බොන වතුර, නාන වතුර එක්ක අත්දැකීම් විඳිනකොට ඒවට කාන්තාවක් පිරිමියක් කියලා හිතුණද? තමා කියලා හිතුණද? මේවට පේනවා, හෙනවා, ගඳ සුවඳ රස දැනෙනවා, ගෑවෙන හැප්පෙන බව හිතන කල්පනා කරන දේ වෙනවා කියලා පිළිගත්තද? මහණෙනි, ඒ වගේම තමායයි සලකන්නා වූ චුට්ටක් ආපෝ තියෙනවා. ගලන වගිරෙන කියලා සම්මත කරගෙන අඳුනගෙන තියෙන තුට්ටක් තියෙනවා. ගලන වගිරෙන ගත ටිකක් මොනවාද? පිත සෙම සරව ලේ දහඩිය මොන්න මුත්‍රා දක්වායි. ගලන වගිරෙන මේ චුට්ටේම චුට්ටි ස්වභාවය. මහණෙනි දෙකම ආපෝ ගලන වගිරෙන චුට්ටක්වත් වෙනසක්. දැන් හොඳට බලන්න ගලන වැගිරෙන මහා ඒ ස්වභාවය ගැන ඕගොල්ලෝගේ අර්ථය අරගෙන දැන් එලෙසම සරවලේ දහඩිව තියෙන තැනට ඒවට පෙවුනා වුණා කියලා පිළිගන්න සුදුසුයි. ටික ටික අතහැරෙන මොඩකම එහෙනම් දැන් ඕගොල්ලොන්ට හැරිලා මෙතනින් පෙවුනේ මෙතනින් ගහුනේ කියලා හැරෙන්න තැනක් දැන් තියෙනවා. ඔගොල්ලොන්ට වටපිටාවේ දැනෙන උණුසුම දැනෙච්ච අවස්ථාව වුණ තරම් තියෙනවා නේද? දැනුත් දැනෙනවා නේද? උණුසුම් සිසිල් ස්වභාවය. ඕකට ඔගොල්ලෝ කාන්තාවක් ක්‍රීමයක් කියලා කියනවද? ඒ උණුසුම් ස්වභාවයට පේනවා, එනවා, ගඳ සුවඳ රස දැනෙනවා, සැප දුක් තේරෙනවා, හිතන්න කල්පනා කරන්න පුළුවන් කියලා අදහස ඔගොල්ලොන්ට තියෙනවද? මානනේ, බාහිර වූ ඒ ආපෝ ස්වභාවයේ යම් විදියකට තමයි සලකන්නා වූ ස්වල්පයක් වූ ආපෝසු නැහැ. තේජෝ ස්වභාවයක් තියෙන, උණුසුම් ස්වභාවයක් තියෙනවා. ඉතින් දැන් ඒ දැන ස්වල්පයක් වූ උණුසුම් ස්වභාවයට කියත හැකිද? මෙතෙන්ට පේනවා, ඒ උණුසුමට ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ගෑවෙන හැප්පෙන බව තේරෙනවා, සැප දුක් විඳිනවා, හිතන්න කල්පනා කරන්න ඒ උණුසුමට පුළුවන් කියලා පිළිගත්ත හැකිද? ඒ උණුසුම් ස්වභාවය තමා කාන්තාවක් පිරිමියෙක් කියලා බාර ගන්න පුළුවන්ද? ඕලොන්ට මේ වෙලාවේ ශරීරයේ දැවෙනවා අමායන හුළඟේ අත්දැකීම. කවදාවත් මේ වෙනකන් ඔයගොල්ලෝ පිළිගත්තද මේ කාන්තාව පිරිමේ ජීවියෙක් කියලා? තේන හැන ගනුදෙනු කරන හිතන කල්පනා කරන අධ්‍යක්ෂින් වින්ද හැකි කියලා බාරගත්තද කවදාවත්? බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වායෝ ධාතුව යම් විදියකද ඒ ස්වල්පයක් වූ වායෝ ධාතුව තියෙනවා මොනවාද? නාහේ පිටතට තල්ලු වෙනවා, ආයෙත් ඇතුළට තල්ලු වෙනවා, ආමාශයෙන් ඉහළට තල්ලු වෙනවා, ආමාශයෙන් පහළට තල්ලු වෙනවා, ආමාශයේ එහාට මෙහාට එළවෙන එක වෙනවා. බඩවැල් වල තෙරපිලා එහාට මෙහාට එළවෙන ගතිය වෙනවා. හොඳයි, දැන් මේ වාතයට පේන හැම දන්සුවක් දැන් රස දැනෙන හිතන කල්පනා කරන අත්දැකීම් විඳින්න පුළුවන්. ඒ වායෝ ස්වභාවයකට කාන්තාව පිරිමියා ස්ත්‍රී පුරුෂයෙක් කියලා කියන්න පුළුවන් තමා කියලා. අර්ථ විනිශ්චය කරමින් නේද එන්නේ? අර්ථ විනිශ්චය කිරීමමයි එන්න ඕන. එතකොට නිරවුල්න්නේ. හරි, දැන් ඕගොල්ලෝ ඉදිරියේ වටේට සිදුරු අවකාශ ස්වභාවයක් තියෙනවා නේද? මේ අම්මේ අත මයි එහාට මෙහාට මම අරන් යනවා. ඇයි මේ අවකාශයක් විවර ස්වභාවයක් සිදුරු ස්වභාවයක් තියෙන නිසා? ඕගොල්ලොන්ට මේ තියෙන විවර සිදුරු අවකාශ ස්වභාවය ගැන කාන්තාවක් පිරිමියෙක් කියන අදහසක් තියෙනවද? දැන්ම බලන්න, ප්‍රායෝගිකව බලන්න. මේ සිදුරු විවර අවකාශ ස්වභාවයට පේනවා, ඇහෙනවා, ගඳ සුවඳ රස දැනෙනවා, ගෑවෙන හැප්පෙන සැප දුක් වෙන අත්දැකීම් විඳිනවා, හිතන්න කල්පනා කරන්න පුළුවන් කියලා ඕගොල්ලොන්ට අදහසක් එනවද? ඒ තමයි පුතේ අවකාශ ධාතුවේ ඇත්තම මට්ටම. ඉතින් ඒ විතරක් නෙවෙයි, තවත් අවකාශ ස්වභාවයන් තියෙනවා. නාස් සිදුරු, කන් සිදුරු, ආහාර ගමන් කරපු සිදුරු, ඒවා රැඳිලා තිබුණු සිදුරු, ඒවා බැහැර වෙච්ච බැහැර වෙන සිදුරු කියලා. මේවත් අවකාශ නෙවෙයිද? විවර සිදුරු නෙවෙයිද? දැන් මේවට පේනවා, එනවා, ගඳ සුව රස දැනෙනවා කියලා බාරගත හැකිද අවකාශයට? ඒ අවකාශයට කාන්තාවක් පිරිමියෙක් කියලා කියන්න පුළුවන් තමන් කියලා. එතකොට දැන් පෙනුණු, ඇහුණු, ගඳ සුවඳ රස දැනුණු, ගෑවුණු, හැප්පුණු නේද, හිතපු, කල්පනා කරපු, සැප විඳින්න විඳිනු දුක් විඳ, මෙන්න මේ දේවල් දැන් ඉපදිලා තියෙන්නේ. එතකොට පඨවි ධාතුවේද, ආපෝ ධාතුවේද, තේජෝ ධාතුවේද, වායෝ ධාතුවේද, අවකාශ ධාතුවේද? එහෙනම් දැන් මේකට දිගපල්ල බඹයක් පමණ මලමිනියක් කියලා කියන්න සුදුසුද නේද? රෝහිතස්ස සූත්‍රය නේද ඔගොල්ලෝ දන්නවා. එතකොට කිව්ව විනිශ්චය කරගන්න කියලා, මේක දිගපල්ල ඉමස්මින් ව්‍යාමත්තේ කලේදරේ, මේක දිගපල්ල බඹයක් පමණ මලමිනියක්. මලමිනිය වලට සංසන්දනය කරලා බලන්න ඕගොල්ලොන්ට. ඒක ගැන බැලුවාම ඒකට පේනවා, ඇහෙනවා, හිතෙනවා, කල්පනා කරනවා, සැප දුක් දැනෙනවා, රස දැනෙනවා, හොඳ නරක විදියට හිතන්න කල්පනා කරන්න පුළුවන් කියලා අදහසක් චුට්ටක්වත් එනවද? දැන් ඕගොල්ලෝ විනිශ්චය කරලා බලුවා මෙන්න මේ ධාතු පහ, ඒක ගැනත් අදහස එච්චරමද? ඔව්. හරි, එහෙනම් විඥාන ධාතුව කියන්නේ මොකද්ද? එහෙනම් දැන් ජීවත් වුණා කියලා කියපු සියලු අත්දැකීම් උපද්දලා දීලා තියෙන්නේ, උපදින්නේ කොහොමද, කොතනින්ද, කවුරු විසින්ද? කවුරු විසින්ද? පඨවියෙන් ආපෝ තේජෝ වායෝ අවකාශ මේ පහම එකතු වෙච්ච තැනකින් නේද? එකෙක් එකක් විදියට අත්ත පැත්තකට දැම්මහම අන්තිමට සමහර විට නෑ, පහම එකතු වෙලා නෑ. එහෙමද? නෑ. එහෙනම් ඒක ඒ අත්දැකීම ඉපදෙන බවටයි කියන්නේ. මොකේ අත්දැකීම කියලාද? ඒකට තමයි විඥාණය කියන්නේ. මොකද්ද කියන්නේ? විඥාණය කියන්නේ. ඒකට තමයි කිව්වේ මොකක්ද කියලාද? විඥාන ධාතුව කියලා. එයා තමයි මොකද්ද කරන්නේ? පෙනීම කියන දෙයක් ඉපදලා දුන්නත්, ඇහිීම කියන දෙයක් උපදලා දුන්නත්, ගලසෝන දැනීම කියන දෙයක් උපදලා දුන්නත්, දිව රසය කියලා උපදලා දුන්නත්. හරිද? ඊළඟට ගෑවෙන හැප්පෙන බව සපදුක් බව කියලා උපදලා දුන්නත්, මොනාරි හිතුව කල්පනා කරා කියලා මේ දෙයක් උපදලා දුන්නත්, දැන් ඒ උපදලා දීලා තියෙන්නේ කොතනින්ද? හරිද? විඥාන ධාතුවේ. අවනේද? අර ඇහෙන්ද? ආයෙත් අරස් ප්‍රශ්න අහනවා නේද? උසාවේදී බොරු ගොතල කිව්වට පස්සේ ආයෙත් අනිත් පැත්තට වැරදි මේ ටිකක් පටලවල ඇහුවට පස්සේ හරි උත්තරේ සමහර විට කියනවා. ඒක පාඩම් කරගෙන ආපු එකක් මේ කියනවාද දන්නේ නැහැ නේද? ඔව්, දේශනා විප්මටි වැඩ කරගන්න ඕන උඩ ගැළවීමට උත්තර දෙනවත් දන්නේ නැහැ. ඒ නිසා ඔව් ආයෙත් හරස් ප්‍රශ්නයක් දානවා. ඒ කියන්නේ මේ පෙන්නලා තියෙන්නේ ඇහෙන්. එතකොට මේ සැප දුක් විඳලා තියෙන්නේ මේ හොඳට දිග පල්ල තියෙන මේ ශරීරේ. හරි, එහෙනම් මට කියන්න, පටවි කියලා උපදලා දීලා තියෙන්නේ මොකෙන්ද? ඒක විඥානයක් දෙකේ. ආපෝ කියලා උපදලා දීලා තියෙන්නේ ආපෝද? නෑ නෑ නෑ, විඥානයක් දෙකේ. මත් දැන් ඔක්කොම ඇටි කරලා ගොනු කරලා ගන්න අපිට වැඩේ තියෙන්නේ. අපිට පොදු ටික ඇරලා ඉවර වුණාට පස්සෙත් අපිට පොදු ටික තියාගන්න ඕනේ. අර මම ඔබට කියන්නේ දූරියන් ගෙඩිය දුන්නාම කියලා. දූරියන් ගෙඩිය දීලා කියනවා මේක තාපම් කියලා. කන්න කියලා කියනවා. ඉවරට පස්සේ කියනවා කොහොමද මේක කන්නේ කියලාද කියන ඔන්න ඕක තීරු තීරු වලට පළල ඉවරගෙන ওই කටු පොරොද්ද තියෙන ගොරෝසු ටික ඒක ඇතුලේ සුදු පාටක තිබ්බට රැවටෙන්න එපා. ඒ ටිකයි ඔක්කොම විසි කරලා. මේ ඇතුලේ තියෙනවා ඔව් චූටි ක්‍රීම් එකක් වගේ නේද? තැවරිද්ද ඔව් මధుරු තියෙනවා. ඒ මధుර කන්න ඇතුලේ තියෙන ගොරෝසු ගෙඩිය ගන්නත් එපා. නේද? ඔව්. ඔහොම විස්තරය ලිහලා දීලා ඉවරනාට පස්සෙත් මොකද කරන්නේ? ඉස්සෙල්ලාම මధుර ටික පැත්තක තියලා අන්නර දෝරියන් ගෙඩිය පිට නෙල්ල ගන්න පටන් ගන්නවා. මේ ධර්මතාවයද මම උපමා දෙනවා නෙවෙයි, මම මේ මනුස්සයන්ගේ ජීවිත සම්බන්ධ මේ ධර්මය වාගෙන ගිහිල්ලා ඒ ධර්මයේ අර්ථය හොයාගෙන ගිහිල්ලා කරන දේවල් ගැන මම මේ බොහොම සංවේගයෙන් මම පිළිතුරු විහිළු උපමා ගේනවා. හරි 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 කියන්න ඕන නෑ. පටවි තමයි, පටවි තමයි, ආපෝ තමයි, තේජෝ තමයි, වායුව තමයි කියලා ඔව් කියන්නත් කලින් හරි හරි ඕක කියන්න අපි ඕක දන්නවා, අපි ඕක දන්නවා, අපි ඕක දන්නවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එතකොට පෙනීම වෙන්නේ ස්නායෝ නැද්ද කියලා අහනවා. ඕගොල්ලෝ පෞගිය කාලේ ස්වාමීන් වහන්සේ කළ ධර්ම සාකච්ඡාවල එකතු කරගත්ත රෙකෝඩින් තියෙනවා නම් ඕගොල්ලොන්ට අහලා බලත හැකි. ඔක්කොම තේරුණා තේරුණා කෙලිවර වෙලා ඉඳන්කට ප්‍රශ්න ආන. එතකොට ස්වාමීන් වහන්ස මේ ජීව විද්‍යාත්මක සිද්ධිය කොරුද? මේ ස්නායු නැතුව එතකොට පේන්න පුළුවන්ද? මේ කොහොම ආවේගෙන්? එතකොට මං අහනවා, ඉබදී ස්නායු කියන්නේ පෙනෙන එකක් දල්ලන්න හරි කොහොම හරි අන්වේෂයෙන් හරි බලලා අඳුර ගන්න අල්ලන්න කපන්න වෙන් කරන්නවාදී පුළුවන්ද? ඕ පුළුවන්. අදුවට පුතේ ඒක පටවි ධාතුව නෙවෙයිද? පටවිනේ. එතකොට දැන් ඕගොල්ලෝම කෑගහලා කිව්වනේ පටවි ධාතුවට පේන්නේ ඇයි එක ගුවින් නැහැ කියලා. මේක බාර ගන්න ලේසි නැහැ. මේක පිළිගන්න ලේසි නැහැ. ඔබ ඉතාම මධ්‍යස්ථ, ඉතාම තියුණු නුවණකින් යුක්තව සාස්තුන් වහන්සේගේ වචනය දිහාට නැඹුරු වුණ නම් පුතේ ඔබට මේක බොහොම ඉක්මනට ගෝචර වෙනවා. ඔබ ඔබේ මගේ ජීවිතේ වෙන ක්ෂේත්‍රයකට අදාළ ලෝකයට අදාළ මොන දැනුම් සම්භාරයක් මේක තුලේ ගහන්න හැදුවත් මේකේ නිසදෙන්නේ නෑ ආරවුල් අරුදය අතහැරෙන්න නෑ. සැක සංකාව නැවත නැවතෙනවා. සැක සංකාව නැවත නැවතෙනවා කතා කරලා ඉවරුණාට පස්සේ. ඒකයි ඔබ පටවිය හරියට විනිශ්චය කරගත්තද කියලා මම ආය අහන්නේ. ඔබට ඇහැගෙන නිමිත්තක් කන තියනවා කියලා නිමිත්තක් හැඟීමක් කියන දෙයක් උපදවලා දෙන්නේ විඥාණය කියන අත්දැකීමෙන් අරින්න වෙන කිසිවකින් නෙවෙයි. එතකොට ආන් ඒක උපදවලා දීලා තියෙන්නේ මේ සත්‍යයක් නොදන්නාගමෙන් කියලා දැන් දන්නවා. එහෙනම් විඥාණය විසින් මවපු වර්දෝමන මතකද? ඕක සූත්‍රයේ මතකද? ඔව් නේද? අහනවා විඥානයේ නවාතක් බලවල් විඥානයේ බහින්නේ කොහෙද? විඥානයේ බහිනවා නම් බහින්නේ රූපේ නවාතක් කරගෙන රූපය රූපයට වෙන කොහෙවත් විඥානය ප්‍රකට වෙන්නේ නැහැ. අවදාවත් පුතේ විඥානය විඥානය කියන ස්වරූපයෙන් ප්‍රකට වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මෙයාගේ මායාව මෙයා මැජික්කාරයා කියන වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඔගොල්ලෝම විඥානය විඥානය කියලා වචනයෙන් කතා කරාට ඔගොල්ලෝ මමයි කවදාවත් විඥානය ගැන දන්නේ නැහැ. ඒකයි ඒකේ මායාව. එයා හැම වෙලාවෙම පෙනී ඉන්නේ රූපේ විදියට. එතකොටයි දක්ෂයා අඳුනගන්නේ මෙන් මෙයා ඔසවලා මෙයා මේ නමෙන් එසවිලා ඉන්නේ හැබැයි මේ විඥානේ කියලා. ඒකයි එයාට මජ්ජේ කියලා කිව්වේ. රූපේ ඒකාන්තයක් නාමයේ ඒකාන්තයක් විඥානයේ මැද්දේ පුතේ මෝඩයා හැම වෙලාවෙම උපද්දලා දුන්න විදියටම රූපේ අල්ලනවා.